අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, අදත් වෙනදා වගේම ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයට අදාළ වැඩසටහනත් සමගයි. අද වැඩසටහන තුළින් අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියට අයත් වන 3 වන ඒකකයේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල පාඩව සම්බන්ධවයි. දුවේ පුතේ, ගිය සතියේ අපි මේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල පාඩමේ මුල් කොටස් ගැන කතා කරා. අද ඒ පාඩමේ ඉතුරු කොටස් ඔයාලත් එක්ක බෙදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ පමණක් අපිට පාඩම කරන්න සිද්ධ වෙන නිසා 11 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පෙළ පොතත් ළඟට අරගෙනම පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. අද පාඩම ඉදිරිපත් කරන්න එකතු වෙනවා චාරුණී මිස්, උද්දිකා මිස්, මදු මිස්. අන්තර්ජාලය කියලා කියන්නේ ලෝකෙ පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවට ලෝක ප්‍රජාවත් එක්ක තොරතුරු සංනිවේදනය කරගන්න තියෙන වේගවත්ම මාර්ගය තමයි මේ. ඒ වගේම අන්තර්ජාල භාවිතයත් එක්ක අද මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ යොදාගෙන ලබා ගන්න පුළුවන් සේවාවන් රැසක් තියෙනවා. ඒ අතරින් ලෝක ව්‍යාප්ත වියමන, එහෙම නැත්නම් World Wide Web කියන්නේ සුවිශේෂී සේවාවක්. මේ ලෝක ව්‍යාප්ත වියමන, එහෙම නැත්නම් World Wide Web කියලා කියන්නේ ලෝකෙ පුරා පිහිටි පරිගණකවල ගබඩා කරලා තියෙන විද්‍යුත් ලේඛනවල එකතුවට. සර් ටිම් බර්නස්-ලී තමයි මේ World Wide Web නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම විද්‍යුත් තැපෑල කියලා කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ සමූහයක් අතර විද්‍යුත් ක්‍රමයට ලිපි හා ලිපි ගොනු ලෙස පණිවිඩ හොමාරු කරගන්න තියෙන අන්තර්ජාලයෙන් අපි ලබා ගන්නා තවත් සේවාවකට. ඒ වගේම මේ සේවයේ අන්තර්ජාලය හරහා නොමිලේ සපයන ආයතන තියෙනවා. මේ සඳහා වැය වෙන්නේ අන්තර්ජාල ගාස්තුව විතරයි. මේක තමයි ලෝකෙ තියෙන ලාභදායි වගේම වේගවත්ම සංනිවේදන ක්‍රමය.
අපි අද අන්තර්ජාලයේ සේවාවන් ගැන තව දුරටත් කතා කරමු. කලින් කතා කළ සේවාවන්ට අමතරව තවත් සේවාවක් තමයි ගොනු හෝමාරු නියමාවලිය කියන්නේ. මඳු මිස්, මොකද්ද මේ ගොනු හෝමාරු නියමාවලිය කියන්නේ?
අපි ඊමේල් ගැන කතා කරද්දි කිව්වා ඊමේල් මගින් කුඩා ප්‍රමාණයේ විවිධ ගොනු හෝමාරු කරගන්න පුළුවන් කියලා. මෙගාබයිට් 10 දක්වා වගේ ධාරිතාවකින් යුත් ෆයිල්ස් අපිට මේ විදිහට හෝමාරු කරගන්න පුළුවන්. ඉතින් මේ ධාරිතාවයට වඩා වැඩි ප්‍රමාණයේ ගොනු අන්තර්ජාලයේ පරිගණක අතර හෝමාරු කරගන්න අපිට ඕන වෙනවා. ඉතින් ඒ සඳහා යම් තාක්ෂණික ක්‍රමවේදයක් අපිට භාවිතා කරන්න වෙනවා. අනිත් තාක්ෂණික ක්‍රමවේදය තමයි ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්, නැත්නම් ගොනු හෝමාරු නියමාවලිය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ සේවාලාභී පරිගණකයක තියෙන ගොනු අන්තර්ජාලයට මුදා හරින්න, කියන්නේ අප්ලෝඩ් කරන්න, ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ සේවාදායක පරිගණකවලින් ගොනු ලබා ගන්නත් මෙන්න මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්, අපි කෙටියෙන් කියනවා FTP කියලා. මෙන්න මේ FTP අපි භාවිතා කරනවා.
අන්තර්ජාලයේ තියෙන තවත් වැදගත් සේවාවක් තමයි රිමෝට් ඇක්සස්, එහෙම නැත්නම් දුරස්ථ පිවිසුම කියලා කියන්නේ. උද්දිකා මිස්, අපි ඒ ගැන ටිකක් කතා කරමුද?
ඔයාලා දන්නවා මේ දවස්වල ගොඩක් අය work from home, එහෙම නැත්නම් අපි කියනවා ගෙදර ඉඳලා ඔෆිස් එකේ වැඩ කරනවා. ඒ වගේම online classes කරනවා. දැන් තරුණ මහලු ළමා හැමෝටම පරිගණක පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර අයට පරිගණක ගැන, පරිගණක තාක්ෂණය ගැන වැඩි දැනුමක් නැති වෙන්න පුළුවන්. හිතන්නකෝ මෙහෙම පරිගණකයක දෝෂයක් ඇති වු විට, එහෙම නැතිනම් software එකක් install කරගන්න ඕන වුණොත්, අර අපි කලින් කතා කර පරිගණක ගැන, පරිගණක තාක්ෂණය ගැන වැඩි දැනුමක් නැති අයට උදව් කරන්න අපට සිද්ධ වෙනවා. ඉතින් කෝල් එකකින් අදාළ උපදෙස් දුන්නත් කාර්ය කරගන්න අපහසුයි. නැත්තම් වැඩේ හරියට වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවක අපට උදව් වෙනවා අන්තර්ජාලයේ සේවාවක් වන දුරස්ථ පිවිසුම, රිමෝට් ඇක්සස්. දෝෂ සහිත පරිගණකයට, නැතිනම් සේවාව අවශ්‍ය පරිගණකයට දුරස්ථව ඇතුල් වෙලා, නැතිනම් අපි කියනවා කම්පියුටර් එකට ලොග් වෙලා අදාළ පරිගණකේ පාලනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ෆයිල් චෙක් කරන්න, ෆයිල් ඩිලීට් කරන්න, ඒ වගේම අදාළ පරිගණකේ දෝෂ පරීක්ෂා කරන්නටත්, ඒවා निराකරණය කරන්නට වගේම යම් යම් දුකාංග ස්ථාපනය කරන්න පුළුවන්. සරලව කිව්වොත් අන්තර්ජාලයේ ඇති පරිගණකයක් දුරස්ථව සිට පාලනය හා හැසිරවීම තමයි දුරස්ථ පිවිසුම කියන්නේ. මේ මොනවා කරන්නත් අදාළ පරිගණක දෙකේම දුරස්ථ පිවිසුමට අදාළ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. දුරස්ථ පිවිසුමට භාවිතා වෙන සොෆ්ට්වෙයාර් රාශියක් තියෙනවා. උදාහරණ විදිහට TeamViewer, AnyDesk ගන්න පුළුවන්.
අන්තර්ජාලයේ ඊළඟ සේවාව තමයි ගොනු බෙදා ගැනීම. දූල පුතාලට මතක ඇති 10 ශ්‍රේණියේ පරිගණක ජාල පාඩමේදී අපි කතා කළා පරිගණක ජාලගත කිරීමේ ප්‍රධාන අරමුණක් කියලා සම්පත් හවුලේ භාවිතා කිරීම. ඒ කියන්නේ සේවා දායක පරිගණකයක දත්ත ගබඩා කරලා අපිට පුළුවන් සේවාලාභී පරිගණකවල අවශ්‍ය විට සම්බන්ධ වෙලා අවශ්‍ය දත්ත ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. එතකොට එකම වෙලාවකදී මෙවැනි සේවාලාභී පරිගණක ගොඩකට එකම වෙලාවකදී මේ විදිහට සම්බන්ධ වෙලා දත්ත තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න සිසුන්ගේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරියා කියන ප්‍රවෘත්තිය දැක්ක ගමන්ම ප්‍රතිඵල අපේක්ෂිත සිසුන් මොකද කරන්නේ? විශාල ප්‍රමාණයක් එකවර ඔන්ලයින් ප්‍රතිඵල බලාගන්න අදාළ වෙබ් අඩවියට සම්බන්ධ වෙනවා. ඉතින් මේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවට අයත් සර්ව පරිගණකයක ගබඩා කරලා තියෙනවා නම් ප්‍රතිඵල අපේක්ෂිත සිසුන් හවුලේ ඒ සම්පත් භාවිත කරනවා.
ශ්‍රව්‍ය, දෘශ්‍ය හා පාඨ යන සියලුම ආකාරයේ බහුමාධ්‍ය තොරතුරු හෝමාරු කරගන්නට අන්තර්ජාලය උදව් වෙනවා නේද චාරුණිනි?
ඔව් උද්දිකා මිස්, අපි හරි අහසයිනේ අන්තර්ජාලයට ගිහින් වීඩියෝ බලන්න, සින්දු අහන්න. හැබැයි අපිට මේක තනි ක්ලික් එකකින් කරගන්නා වගේ තමයි පේන්නේ. ඒ වුණාට මෙතන ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දුවේ පුතේ, ඔයාලගේ පෙළ පොතේ 78 වෙනි පිටුවේ මේ සිදුවීම පින්තූරයකින් පැහැදිලි කරලා තියෙනවා. ඒකේ පියවර අංක 1 දක්වලා තියෙන්නේ පරිශීලක වෙබ් පිටුවක් ඇසුරෙන් තමාට ඇසීමට හෝ නැරඹීමට කැමති බහුමාධ්‍ය ගොනුවක් සොයාගනී කියලා. ඉතින් අපි මේ කියන දේ සරලව කතා කරමුකෝ. අපි ගීත වීඩියෝ එකක් නරඹන්න YouTube කියන වෙබ් අඩවියට ගියා කියලා හිතමුකෝ. ඉතින් YouTube වෙබ් අඩවියෙන් අපිට නරඹන්න අපි ගීත වීඩියෝවත් තෝරගන්නවා. එතකොට YouTube කියන වෙබ් අඩවිය ගබඩා කරලා තියෙන වෙබ් සර්වරෙන් අපිව සම්බන්ධ කරනවා විශේෂ සර්වරෙත්. එයා තමයි බහුමාධ්‍ය සේවාදායක පරිගණකේ. එහෙම නැත්නම් මල්ටිමීඩියා සර්වර් කියලා කියනවා. ඒ බහුමාධ්‍ය සේවාදායකෙන් අපේ ගීත වීඩියෝ එක හොයාගන්නවා. ඊට පස්සේ අපේ ගීත වීඩියෝව ඉල්ලුම් කරපු වෙබ් සර්වර් එකට නොයවා කෙලින්ම අපේ පරිගණකයට යොමු කරනවා. ඉතින් දැන් අපිට පුළුවන් අපේ පරිගණකයේ ඉඳලා ගීතේ රස විඳින්න. එහෙම නොගිහින් බහුමාධ්‍ය සේවාදායකෙන් අදාළ වෙබ් සර්වර් එක හරහා අපේ පරිගණකයට යොමු කරා නම් එහෙම අදාළ වීඩියෝ එක ප්ලේ වෙන්න වැඩි කාලයක් ගත වෙන්න තිබ්බා. ඒ කොටස් තමයි පියවර අංක 2 හා 3න් කියවෙන්නේ. ඉතින් මේ රූපසටහනට අනුව 4 වෙනි පියවරෙන් කෙරෙන්නේ සේවාලාභී පරිගණකයේ ඇති මෘදුකාංග මගින් එම ගොනුව ඇසීමට හෝ නැරඹීමට සලස්සයි කියන එක. ඉතින් මේ විදියට අපේ පරිගණකේ අපි ඉල්ලපු වීඩියෝ එක ප්ලේ වෙන්න නම් වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන් මෘදුකාංග, ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක අපේ පරිගණකේ ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම සවුන්ඩ් කාඩ්, වීඩියෝ කාඩ් වගේ දෘඩාංග කොටසත් අපේ පරිගණකේ අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ.
මන්දු මිස්, අන්තර්ජාලයේ තවත් සේවාවක් තමයි සෙවුම් යන්ත්‍ර, සර්ච් එන්ජින්. අපි මේ ගැන තවදුරටත් කතා කරමු.
ඔව්, අන්තර්ජාලය හරහා සමහර තොරතුරු අපිට ශ්‍රේණි වෙනවා. අපි වෙබ් ලිපින නැත්නම් URL හරියට දන්නා නම් තොරතුරු හොයාගන්න හරිම ලේසියි. ඒත් වෙබ් ලිපිනේ අපි දන්නේ නැත්නම් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැටලුව විසඳන්න උදව් වෙන මෘදුකාංගය තමයි සෙවුම් යන්ත්‍රය නැත්නම් සර්ච් එන්ජින් කියන්නේ. අපි හිතමු අපිට ඊජිප්තුවේ පිරමීඩ ගැන කරුණු ටිකක් හොයාගන්න ඕනේ කියලා. ඒත් මේ විස්තර අන්තර්ජාලයේ මොන වෙබ් පිටුවල සඳහන්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. අපි සෙවුම් යන්ත්‍රයකින් ඉල්ලීමක් කරනවා අපිට ඊජිප්තු පිරමීඩ ගැන හොයලා දෙන්න කියලා. එතකොට සර්ච් එන්ජින් එක මේ පිරමීඩ ගැන විස්තර සටහන් වුණ වෙබ් පිටු ගණනාව අපිට යෝජනා කරනවා. එයින් අපිට අවශ්‍ය වෙබ් පිටු අපිට තෝරගන්න පුළුවන්. ඉතින් මේ සර්ච් එන්ජින් වලට උදාහරණ විදිහට අපි ගොඩක් පාවිච්චි කරන Google, ඒ වගේම MSN, Yahoo, Bing ආදිය දක්වන්න පුළුවන්.
අපි අන්තර්ජාලයේ යොදාගෙන ලබාගත හැකි සේවාවන් රැසක් ගැන කතා කළා. ඒ මොනවද කියලා ඉක්මනට මතක් කරමුද? ඔව්, ලෝක ව්‍යාප්ත වියමන, විද්‍යුත් තැපෑල, ගුණ හෝමාරු නියමාවලිය, දුරස්ත පිවිසුම, ගොනු බෙදා ගැනීම, බහුමාධ්‍ය සැපයුම වගේම සෙවුම් යන්ත්‍ර කියන සේවාවන් ගැන අපි කතා කළා.
ඊළඟ කොටස තමයි සංනිවේදනයේ සඳහා අන්තර්ජාලය භාවිතය. වර්තමානයේ සංනිවේදනයේ සඳහා අන්තර්ජාලය අත්‍යවශ්‍යම දෙයක් වෙලා. සංනිවේදනයේ සඳහා අන්තර්ජාලය භාවිතාවන අවස්ථා තමයි විද්‍යුත් තැපෑ භාවිතය, ක්ෂණික පණිවිඩ යැවීම, වීඩියෝ සම්මන්ත්‍රණ හා සමාජීය ජාල. අපි දැනටමත් විද්‍යුත් තැපෑල නැතිනම් ඊමේල් ගැන කතා කළා. චාරුණී මිස්, ක්ෂණික පණිවිඩ යැවීම අන්තර්ජාල භාවිතය සිදුවන්නේ කොහොමද?
ඕද්දිකා මිස්, ක්ෂණික පණිවිඩ යැවීම, එහෙම නැත්නම් ඉන්ස්ටන්ට් මැසේජින් කියලා කියන්නේ අන්තර්ජාලයේ හරහා දෙදෙනෙකු හෝ කණ්ඩායමක් අතර විශේෂ මෘදුකාංග භාවිතයෙන් සැනකින් අදහස් හුවමාරු කරගන්න එකට. ඉතින් මෙතනදී ටෙක්ස්ට් එකක්, ඕඩියෝ ෆයිල් එකක්, වීඩියෝ ෆයිල් එකක් ෂෙයා කරගන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාඨ ගොනුවක්, ශ්‍රව්‍ය ගොනුවක්, දෘශ්‍ය ගොනුවක් මේ මෘදුකාංග හරහා හුවමාරු කරගන්න අපිට පුළුවන්. ජනප්‍රිය ඉන්ස්ටන්ට් මැසේජින් යෙදුම් විදියට WhatsApp, Viber, Imo, Line, Telegram, Facebook Messenger, Google Hangout, Yahoo Messenger වගේ යෙදුම් ගන්න පුළුවන්.
වීඩියෝ සම්මන්ත්‍රණ, වීඩියෝ කන්ෆරන්සින්. ඒ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා දුරස්ථ ස්ථානවල සිටින දෙන්නෙක් හෝ වැඩි පිරිසක් එකිනෙකා අතර ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංවාද පවත්වනාට. දුවල පුතාලා ඔන්ලයින් ක්ලාස් කරනවා කියන්නේ මෙන්න මේ පාසුකම යටතේ තමයි. ඔයාලා මේ වෙද්දිත් දන්නවා ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එකට ඕන වෙන දේවල්. නැත්තම් මේ වීඩියෝ කන්ෆරන්ස් කරද්දී අපිට අවශ්‍ය වෙන පාසුකම්, කම්පියුටර් එකක් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒකම වෙබ් කැමරාවක්, අන්තර්ජාල සම්බන්ධතාවයක්, ඒකම ශ්‍රව්‍ය දෘශ්‍ය පාසුකම් සහිත සංනිවේදන මෘදුකාංගයක්. ඒ කියන්නේ ඔයාලා භාවිත කරන ජනප්‍රිය මෘදුකාංග වන Zoom, Teams වැනි software ගැන තමයි මෙන්න මේ විදිහට අපි කතා කරන්නේ.
ඔව් මඳු මිස්. ඒ වගේම අද ලෝකයේ සමාජීය ජාල ගැනත් විශාල වශයෙන් කතා වෙනවා. පුද්ගලයන්ගේ චින්තනය වෙනස් කරන්න පවා සමාජීය ජාල ලොකු බලපෑමක් ඇති කරනවා. සමාජීය ජාල නැත්තම් social network කියන්නේ පුද්ගලයන් අන්තර්ජාල භාවිතයෙන් සමාජ සම්බන්ධතා පවත්වන ක්‍රමවේදයක්. මිතුරු මිතුරියන් ඇති කරගන්න, ඈත රටවල ඉන්න අය සමග කතා බහ කරන්න, තොරතුරු හොමාරු කරගන්න සමාජීය ජාල උදව් වෙනවා. ජනප්‍රිය සමාජීය ජාල විදිහට Facebook, Instagram, Twitter, YouTube හඳුන්වන්න පුළුවන්.
Cloud computing වලාකුළු පරිගණක සංකල්පය ටිකක් අලුත් ජනප්‍රිය සංකල්පයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒත් මේ සංකල්පයේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දොළපුතා දැනුවත්ද කියන එක ටිකක් සැකයි. අපිට විස්තර කියන්නකෝ මේ ගැන.
ඕමදෝ මිස්, අද ලෝකේ ප්‍රසිද්ධම ආයතන තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන්නේ මේ තාක්ෂණය, cloud computing, එහෙම නැත්නම් වලාකුළු පරිගණක සංකල්පේ යොදාගෙන. අපි මේ වලාකුළු පරිගණක සංකල්පේ එහෙම නැත්නම් cloud computing කියන එක සරලව කතා කරමුකෝ. අපි හිතමු අපි ගාව පරිගණකයක් තියෙනවා කියලා. ඒ පරිගණකේ ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය ඒත් මිල අධික නිසා සල්ලි දීලා ගන්න බැරි සොෆ්ට්වෙයාර්ස් තියෙනවා කියලා. හැබැයි ඒ සොෆ්ට්වෙයාර්ස් ලෝකෙ කොහේ හරි සර්වර් එකක, එහෙම නැත්නම් සර්වර් පරිගණකයක, එහෙම නැත්නම් සේවා දායක පරිගණකයක ඉන්ස්ටෝල් කරලා තියෙනවා කියලා. අපිට පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා, එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා ඒ සර්වර් එකට සම්බන්ධ වෙලා අපේ එදිනෙදා වැඩ කරගන්න. අන්න ඒකට අපි කියනවා වලාකුළු පරිගණක සංකල්පේ, එහෙම නැත්නම් cloud computing කියලා. මේකෙදි අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම තැනක ඉඳලා අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. වලාකුළු පරිගණක සංකල්පයේදී අපි සේවය ලබා ගන්නා ආයතනයට ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. අපි මේක මේ විදිහට සරලව ගමුකෝ. අපි හැමෝම විදුලිය, එහෙම නැත්නම් කරන්ට් එක පාවිච්චි කරනවා. කරන්ට් එකෙන් වැඩ කරන උපකරණ පාවිච්චි කරනවා. ෆෑන්, ෆ්‍රිජ්, අයන්, ටීවී වගේ. ඉතින් මේ අපිට ඕන කරන කරන්ට් එක අපි ගෙදර නිපදවා ගන්න නැතුව විදුලි බල මණ්ඩලෙන් සේවාවක් විදිහට තමයි ලබා ගන්නේ. හැබැයි සූර්ය පැනල වගේ යොදාගෙන ගෙදර විදුලිය නිපදවන අවස්ථා තියෙනවා. අපි මෙතනදී විදුලි බල මණ්ඩලයෙන් සේවයක් විදියට විදුලිය ලබා ගන්න අවස්ථාව ගනිමුකෝ. අපි විදුලි බල මණ්ඩලයට මාසේ අන්තිමට අපි පාවිච්චි කරපු ඒකක ප්‍රමාණයට ගෙවීමක් කරනවා. ඉතින් ඒකක ගාන වැඩි නම් අපි දන්නවා අපිට ගෙවන්න සිද්ධ වෙන මිල වැඩි කියලා.
ඉතින් cloud computing වලත් මේ වගේමයි. අපි පාවිච්චි කරන සම්පත් ප්‍රමාණයට ඒ සම්පත් සැපීම වෙනුවෙන් අපි සේවාදායක ආයතනයට ගෙවීමක් කරනවා. ඉතින් මේ නිසා සම්පත් මිලදී ගන්න අවශ්‍ය වෙන අධික වියදම ඒ වගේම නඩත්තුව වගේ දේවල් අපිට අමතක කරලා දාන්න පුළුවන්.
බලාකුළු පරිගණක සංකල්පයේ මගින් ඉටු කෙරෙන සේවය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. චාරුනි මේ අපි ඒ ගැනත් කතා කරමු.
වලාකුළු පරිගණක මගින් ඉටු කෙරෙන ප්‍රධාන සේවා තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් අ සර්විස් යටිතල පහසුකම සේවාවක් ලෙස. මේ මගින් සර්වර් පහසුකම, නෙට්වර්කින් පහසුකම වගේම ගබඩා කිරීම පහසුකම අපිට ලබා දෙනවා. දෙවෙනි සේවාව තමයි ප්ලැට්ෆෝම් ඇස් අ සර්විස් සංවර්ධන පරිසර සේවාවක් ලෙස. විශේෂයෙන්ම මේ ක්‍රමය සොෆ්ට්වෙයාර් ඩිවලපර්ස්ලා තමයි භාවිතා කරන්නේ. මේකෙදි මෙහෙයුම් පද්ධතිය, පරිගණක භාෂා පරිසරය, දත්ත සමුදාය, වෙබ් සේවාදායක පරිගණකේ යන පහසුකම් සේවාදායකයාට ලබා දෙනවා. තුන්වෙනි සේවාව තමයි software as a service මෘදුකාංග සේවාවක් ලෙස. මේකෙදි අන්තර්ජාලය හරහා වලාකුලක් තුළ තියෙන සර්වර් එකක් එක්ක සම්බන්ධ වෙලා ඒකේ තියෙන මෘදුකාංග භාවිතා කරන්න පහසුකම සැලසෙනවා. ඉතින් මේ සේවාවන් තුන ආයි මතක් කරොත් infrastructure as a service යටිතල පහසුකම සේවාවක් ලෙස. දෙවෙනි එක platform as a service සංවර්ධන පරිසර සේවාවක් ලෙස. තුන්වෙනි එක software as a service මෘදුකාංග සේවාවක් ලෙස විදියට ගන්න පුළුවන්.
ඔව් හැම දෙයකම හොඳ වගේම නරකක් තියෙනවානේ. cloud computing වල එහෙමයි. අපි බලමු cloud computing භාවිත කරද්දී අපිට ලැබෙන වාසි මොනවද කියලා. පළවෙනි එක තමයි මෘදුකාංග සඳහා යන වියදම අඩුයි. උදාහරණයක් විදිහට අපි බලමු graphic designing කරනවා කියලා. එන්න මේ මෘදුකාංග විශාල පිළිවයක් දරලා අපි මිලදී ගන්න ඕනේ අපේ පරිගණකයේ සම්පත් කරගන්නවා නම්. හැබැයි මේ cloud computing පාවිච්චි කළා අපි graphic designing වලට අවශ්‍ය මෘදුකාංග පාවිච්චි කරනවා නම් අපිට ඒ සඳහා විශාල පිළිවයක් දරන්න සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි කාර්ය සාධනයේ වැඩි දියුණු වීම. ඒ කියන්නේ cloud computing වලින් අපි හොඳ යටිතල පහසුකම්, සංවර්ධන පහසුකම් වගේම මෘදුකාංග භාවිත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඉබේටම අපි කරන කාර්යයේ කාර්ය සාධනයේ වැඩි දියුණු වෙනවා. තුන්වෙනි කාරණාව තමයි නඩත්තු ගැටලු අවම වීම. ඒ කියන්නේ අපි දුරස්ථව පිහිටි සම්පත් තමයි භාවිත කරන්නේ. එතකොට මේ ආයතනවලින් නිරතුරුවම මෘදුකාංග යාවත්කාලීන කරනවා. ඒ නිසා අපිට යාවත්කාලීන කරන ලද මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. ඒකම අපි බලමු cloud computing වල අවශ්‍ය මොනවද කියලා. පළවෙනි එක තමයි නොකඩවා පවතින අන්තර්ජාල පහසුකමක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට දෙවෙනි කාරණාව තමයි අඩු වේග සම්බන්ධතාවලදී ක්‍රියාකාරීත්වය අඩු වීම. මෙන්න මේ විදිහට අපිට cloud computing වල වාසි සහ අවාසි දක්වන්න පුළුවන්.
දුවේ පුතේ අපි දැන් බලමු ඔයාලගේ පෙළ පොතේ 86 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම. A හා B වල ගැලපෙන අයිතම ඊතල මගින් යා කරන්න. මේකේ පුතේ වගු දෙකක් තියෙනවා. අපි පළවෙනි වගුව බලමු. A තීරුව සහ B තීරුව කියලා තියෙනවා. A තීරුවේ තියෙනවා විද්‍යුත් පැල් ලිපිනය, වසම් නාමය, ඒකාකාර සම්පත් නිශ්චායකය සහ IP ලිපිනය. මෙන්න මේ A තීරුවට ගැලපෙන එක මොනවද? B තීරුවේ තියෙන කියලා අපි එකින් එක බලමු. පුතේ පළවෙනි එක තමයි A තීරුවේ තියෙන විද්‍යුත් පැල් ලිපිනය. විද්‍යුත් පැල් ලිපිනයට ගැලපෙන එක මොකද්ද? B තීරුවේ තියෙන කියලා බලමු. අපි දැන් දන්නවා විද්‍යුත් පැල් ලිපිනයේ කොටස් දෙකක් තියෙනවා. පරිශීලක නාමය සහ වසම් නාමය. පරිශීලක නාමය වසම් නාමයයි වෙන වෙන්නේ ඇට් ලකුණේ. බලන්න මෙහෙම එකක් තියෙනවාද කියලා බී තීරුවේ. තේදුවේ ඔයා දැන් අඳුනගත්තා නේද විද්‍යුත් පැල් ලිපිනය? ඔව් බී තීරුවේ තියෙනවා somasiri@gmail.com. එහෙනම් ඒ තීරුවේ තියෙන විද්‍යුත් පැල් ලිපිනයට ගැලපෙන පිළිතුරු බී තීරුවේ somasiri@gmail.com. ඒ තීරුවේ ඊළඟ එක තමයි වසම් නාමය. පුතේ ඒකට වසම් නාමයට ගැලපෙන එකක් තියෙන B තීරුවේ donate.lk. තුන්වෙනි එක තමයි ඒකාකාර සම්පත් නිශ්චායකය. දුවේ පුතේ ඔයාලට මතක ඇති ඒකාකාර සම්පත් නිශ්චායකක අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස් තුන තිබිය යුතුමයි. මොකද මුලින්ම තියෙන්න ඕනේ නියමාවලිය. මතක් වෙයි ඔයාලට දැන් HTTP. ඊළඟට තියෙන්න ඕනේ අන්තර්ජාලයේ සේවාව. අපි කියන්නේ www කියලා. ඊට පස්සේ තමයි වසම් නාමය. ඊට පස්සේ තියෙන්න පුළුවන් සම්පත් පවතින ස්ථානය සහ සම්පත් ගොනුව තියෙන්න පුළුවන්. එතකොට පුතේ මේකට අනුව B තීරුවේ ඒකාකාර සම්පත් නිශ්චායකයකට තියෙන්නේ http://www.nie.lk කියන පිළිතුර. A තීරුවේ අවසාන එක තමයි IP ලිපිනය. IP ලිපිනයක් කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගන්න ලබා දෙන අංකයක් නැත්තම් ලිපිනයක්. එහෙනම් පුතේ මේකට අනුව B තීරුවේ IP ලිපිනයට තමයි 172.92.83.106 කියන පිළිතුර.
දැන් අපි දෙවනි වගුව බලමු. දෙවනි වගුවේ A තීරුව B තීරුව කියලා අපිට තීරු දෙකක් පෙන්වලා තියෙනවා. A තීරුවේ අයිතමයට ගැළපෙන අයිතමය B තීරුවෙන් තෝරන්නයි තියෙන්නේ. ඉතින් A තීරුවේ වෙබ් අතරික්සුව අන්තර්ජාලයේ සේවාවකි වසම් නාම සේවාදායකේ සෙවුම් යන්ත්‍රයේ කියන අයිතම තියෙනවා. දැන් අපි බලමු මේ එක එක අයිතමය ගැළපෙන B තීරුවේ අයිතම මොනවද කියලා. A තීරුවේ මුලින්ම තියෙන්නේ වෙබ් අතරික්සුව. අපි දන්නවා වෙබ් අතරික්සුවක් කියන්නේ අන්තර්ජාලයට පිවිසෙන්න ඕන කරන මෘදුකාංගය කියන එක. ඉතින් වෙබ් අතරික්සු මෘදුකාංග විදියට Google Chrome, Mozilla Firefox, Apple Safari, Opera වගේ මෘදුකාංග ගන්න පුළුවන්. ඉතින් අපිට B තීරුවේ Mozilla Firefox කියන මෘදුකාංගය පෙන්වලා තියෙනවා. දැන් A තීරුවේ දෙවැනි අයිතමේ ගත්තොත් අන්තර්ජාලයේ සේවාවක කියලා තියෙනවා. අන්තර්ජාලයේ තියෙන සේවාවන් විදිහට ලෝක ව්‍යාප්ත වියමන, විදුලි තැපෑල, ගොනු හුවමාරු නියමාවලිය, දුරස්ථ පිවිසුම, ගොනු බෙදා ගැනීම, බහුමාධ්‍ය සැපයීම වගේම සෙවුම් යන්ත්‍ර කියන කාර්යයන් අපි දැක්කා. ඉතින් එහෙනම් අන්තර්ජාලයේ සේවාවක් කියන අයිතමේට ලෝක ව්‍යාප්ත වියමන කියන අයිතමේ අපිට B තීරුවේ පෙන්වලා තියෙනවා. ඊළඟට අපිට කියලා තියෙන්නේ වසම් නාම සේවාදායකේ. ඔව්දුවේ පුතේ වසම් නාම සේවාදායකයක් කියන්නේ මොකද්ද? වසම් නාම IP ලිපින බවට පත් කරන විශේෂ සේවාදායක පරිගණකයට. හරි, එහෙමනම් වසම් නාම සේවාදායකය කියන අයිතමේට ගැළපෙන B තීරුවේ අයිතමය ඉහලින්ම අපිට දක්වලා තියෙනවා. ඊළඟ අයිතමේ විදිහට අපිට දක්වලා තියෙන්නේ සෙවුම් යන්ත්‍රයක කියන අයිතමේ. ඉතින් සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් අන්තර්ජාල පරිශීලකයන්ට පහසුවෙන් ඕනෑම තොරතුරක් හොයාගන්න තමයි මේ සෙවුම් යන්ත්‍ර නිපදවලා තියෙන්නේ. ඉතින් සෙවුම් යන්ත්‍රයක් විදිහට Google කියන සෙවුම් යන්ත්‍රයේ අපිට B කියන තීරුවෙන් පෙන්වලා තියෙනවා.
අපි අන්තර්ජාලය හා විදුලි තැපෑල ගැන ගොඩක් විස්තර සරලව කතා කළා. අපි දැන් බලමු පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල කොහොමද මේ පාඩම ඇසුරෙන් ප්‍රශ්න සැකසලා තියෙන්නේ කියලා.
දුවේ පුතේ, අපි 2019 අපොස සාමාන්‍ය පෙළ ICT ප්‍රශ්න පත්‍රයේ අන්තර්ජාලය සහ විදුලි තැපෑල පාඩමට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරමුද? පළමු වන ප්‍රශ්න පත්‍රයේ 26 වැනි බහුවර්ණ ප්‍රශ්නය බලමු. ලෝක විසිරි වියමන www හි පවතින සෑම වෙබ් පිටුවක් සඳහාම අනන්‍ය වූ හඳුන්වනේ වන්නේ. පිළිතුරු හතරක් තියෙනවා. 1. විදුලි තැපැල් ලිපිනයයි. 2. අධිසන්ධානයයි. 3. IP ලිපිනයයි. 4 වෙනි පිළිතුර ඒකාකාර සම්පත් නිශ්චායකයයි. දැනටමත් දුවලා පුතාලා දන්නවා මොකද්ද මේ උත්තරේ. පුතේ දුවේ සෑම වෙබ් පිටුවක් සඳහාම අනන්‍යතාවය ලබා දෙන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකයයි. එහෙනම් මේකට 26 වෙනි එකට පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුරයි. 27 වෙනි බහුවර්ණ ප්‍රශ්නය බලමු. පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාලය සම්බන්ධ නියමාවලි පමණක් අඩංගු වේද? පළවෙනි පිළිතුර FTP, HTML, HTTP, SMTP. දැන් දුවල පුතාලට මතකෙට එයි අපි නියමාවලි පහක් ගැන කතා කරා. අපි බලමු පළවෙනි පිළිතුරේ තියෙන නියමාවලි මොනවද කියලා. FTP කියන්නේ විශාල ගොනු හෝමාරුවට තියෙන නියමාවලිය. HTML අපි එහෙම නියමාවලිය ගැන කතා කරලා නැහැ. එහෙනම් HTML කියන්නේ පුතේ වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා තියෙන භාෂාව. ඊළඟ එක තමයි HTTP. ඒ කියන්නේ HTML ලේඛන හෝමාරුව සඳහා තියෙන නියමාවලිය. ඊළඟ එක SMTP. ඒ කියන්නේ ප්‍රමාණයෙන් කුඩා ගොනු හෝමාරුව සඳහා තියෙන නියමාවලිය. එහෙනම් පුතේ මේ පළවෙනි පිළිතුර අපිට ගන්න බෑ. හේතුව ඒකේ නියමාවලියක් නැති එකක් තියෙනවා. මොකද HTML කියන එක. දෙවෙනි පිළිතුර බලමු. ඒකෙත් තියෙනවා FTP, HTML, HTTP සහ TCP සහ IP. එතකොට මේකෙත් පුතේ HTML තියෙනවා. ඒ කියන්නේ වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා තියෙන භාෂාව තියෙනවා. එහෙනම් අපිට ඒක ගන්නත් බෑ. තුන්වෙනි එක බලමු. FTP, HTTP, SMTP, TCP නැත්නම් IP. හැබැයි ඒක නම් අපිට ගන්න පුළුවන්. හතරවෙනි එක බලමු. HTML, SMTP, TCP නැත්නම් IP සහ URL. එතකොට පුතේ මේ හතරෙනි පිළිතුරෙත් HTML තියෙනවා සහ URL තියෙනවා. ඒ දෙකම නියමාවලියක් නෙමෙයි. එහෙනම් පුතේ 27 වෙනි ප්‍රශ්නයේ පිළිතුර තමයි 2 වෙනි පිළිතුර. 28 වෙනි ප්‍රශ්නය බලමු. පහත සඳහන් කුමන සංයෝජනයක අන්තර්ජාල සේවා පමණක් නිරූපණය කරනු ලබයිද? දුවේ පුතේ අපි අන්තර්ජාලයේ සේවාවන් හතක් ගැන කතා කරා. අපි පළවෙනි පිළිතුර බලමු. විද්‍යුත් තැපෑල, ගොනු හවුලේ බෙදා ගැනීම, දුරස්ථ ප්‍රවේශය සහ අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය. මෙන්න මේක පුතේ අන්තර්ජාලයේ සේවාවන් පමණයි මෙතන තියෙන්නේ. අපි දෙවෙනි පිළිතුරත් බලමු. විද්‍යුත් තැපෑල, ගොනු හවුලේ බෙදා ගැනීම, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය සහ වෙබ් අතිරික්සු. පුතේ මේ වෙබ් අතිරික්සු කියන්නේ අන්තර්ජාලයේ තියෙන සේවාවක් නෙමෙයි. ඒක යෙදු මුදුකාංගයක්. එතකොට අපිට දෙවෙනි පිළිතුර ගන්න බෑ. අපි තුන්වෙනි පිළිතුර ගමු. ගොනු හවුලේ බෙදා ගැනීම, HTML කේත, දුරස්ථ ප්‍රවේශය, සෙවුම් යන්ත්‍ර. එතකොට පුතේ මේක HTML කේත කියන්නේ අන්තර්ජාලයේ සේවාවක් නෙමෙයි. ඒ නිසා තුන්වෙනි පිළිතුර ගන්න බෑ. හතරවෙනි එක බලමු. දුරස්ථ ප්‍රවේශය, සෙවුම් යන්ත්‍ර, අඛණ්ඩ මාධ්‍ය ප්‍රවාහනය සහ වෙබ් අතිරික්සු. එහෙනම් වෙබ් අතිරික්සු කියන එක අන්තර්ජාලයේ සේවාවක් නෙමෙයි. එහෙනම් පුතේ 28 වෙනි ප්‍රශ්නයට පිළිතුර තමයි පළවෙනි පිළිතුර. අපි දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ 10 වෙනි කොටස බලමු. හමීඩ් මීනා ශර්මා සහ ගිහාන් වෙත කමල් විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවයි. එහි විද්‍යුත් තැපැල් සිරස පහත ලෙස දක්වා ඇත. 2 හමීඩ් මීනා, සීසී ශර්මා, බීසීසී ගිහා. ඒ සහ B ලෙස ලේබල් කළ පහත වගන්ති දෙක සත්‍ය හෝ අසත්‍ය දෙයි ලියා දක්වන්න. මේ 2 යටතේ ඉන්න හමීඩ් සහ මීනා කියන්නේ විද්‍යුත් තැපැල් පණිවිඩ ලබන්නන්ගේ නම්. CC කියන්නේ කාබන් කොපි. මෙන්න මේ විද්‍යුත් තැපැල් පණිවිඩයේ කොපියක් ලැබෙනවා ශර්මට. බ්ලයින්ඩ් කාබන් කොපි. BCC යටතේ ඉන්න ගිහාන්ට විද්‍යුත් තැපැල් පණිවිඩයේ කොපියක් ලැබෙනවා. හැබැයි මෙන්න මේ BCC යටතේ ඉන්න ගිහාන්ට විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලැබුණා කියලා 2 යටතේ ඉන්න හමීඩ් සහ මීනත්, CC යටතේ ඉන්න ශර්මා දන්නෙත් නැහැ. හැබැයි ගිහාන් දන්නවා, නැත්නම් BCC යටතේ ඉන්න ගිහාන් දන්නවා හමීඩ්, මීනා සහ ශර්මාට මෙන්න මේ විද්‍යුත් තැපැල් පණිවිඩය ලැබුණා කියලා දන්නවා. දුවේ පුතේ අපි දැන් ප්‍රශ්න බලමු. ඒ වගන්තිය මෙන්න මෙහෙම. හමීඩ් තැපැල් පණිවිඩය ලබන්නකුසේ ගිහාන්ට දැකගත හැකිය. ඔගිහාංගයන BCC යටතේ ඉන්න කෙනෙක්. බ්ලයින්ඩ් කාබන් කොපි යටතේ ඉන්න කෙනෙක්. එයාට අනිත් අයට ලිපි ලැබුණා කියලා දැකගත හැකි. එහෙනම් මෙන්න මේක සත්‍ය ප්‍රකාශයයි. B. ගිහා තැපැල් පණිවිඩය ලබන්නෙකුසේ ශර්මාට දැකගත හැකිය. ගිහාන් කියන්නේ BCC යටතේ ඉන්න කෙනෙක්. එයාට පණිවිඩය ලැබුණා කියලා ශර්මාට දැකගන්න බෑ. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. දෙවන ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස බලමු. A සිට F දක්වා ලේබල් කර ඇති හිස්ටන් සහිත වාගන්ති සලකා බලන්න. පහත දී ඇති ලයිස්තුවේ සඳහන් පද අතරින් හිස්ටන් පිරවීම සඳහා වඩාත් යෝග්‍යතම පද හඳුනා ගන්න. එක් එක් පිළිතුර සඳහා වගන්ති ලේබලය හා අදාළ පදය ලියා දක්වන්න. මෙතන දීපදේ වගන්ති 6ක් තියෙනවා. ඒ වගන්ති 6ට පහළින් ලයිස්තුවක් තියෙනවා. මේ ලයිස්තුවේදී න වඩාත් යෝග්‍යතම පද යොදලා තමයි මේ හිස්තැන් පුරවන්න ඕනේ. අපි ඒ වගන්තිය බලමු. අන්තර්ජාලයේහි වසම් නාමයේ සහ IP ලිපින අතර සම්බන්ධතාව හිස්තැන මඟින් නිර්ණය කරනු ලබයි. අපි දන්නවා පුතේ අන්තර්ජාලයේ වසම් නාමයක් IP ලිපිනය බවට පත් කරන්නේ DNS සේවාව මගින්. එහෙනම් මෙතෙන්ට පිළිතුර තමයි DNS සේවාව. B වගන්තිය බලමු. අන්තර්ජාලය හරහා එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට විශාල ගොනු හුවමාරු කිරීම සඳහා හිස්තැන භාවිතා කෙරේ. එතකොට පුතේ විශාල ගොනු හුවමාරු කිරීම සඳහා භාවිතා කරන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල්. එහෙනම් මෙතෙන්ට පිළිතුර වෙන්නේ FTP කියන පිළිතුර. සීවගන්තිය විද්‍යුත් තැපැල් සේවාදායක පරිගණක අතර විද්‍යුත් තැපැල් ප්‍රවාහණය සඳහා ඉතා වැදගත් නියමාවලිය අතුරින් එකක් වන්නේ හිස්තැනක් ය. එතකොට පුතේ විද්‍යුත් තැපැල් හෝමාරුව සඳහා භාවිතා කර නියමාවලිය තමයි සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල්. ඒක කෙටි කරලා කියනවා SMTP. එහෙනම් පුතේ මේ සීවගන්තියට පිළිතුර වෙන්නේ SMTP. දීවකන්තිය බලමු. හිස්තැන යනු www.nie.lk යන වසම් නාමයේහි ඉහළ මට්ටමේ වසමයි. එතකොට පුතේ දුවේ අපි දන්නවා වසම් නාමයක ඉහළ මට්ටමේ වසම වෙන්නේ ඒ වසම් නාමයේ දකුණු කෙරවලීම පිහිටි වසම. එහෙනම් මේකේ www.nie.lk කියන වසම් නාමයේහි ඉහළ මට්ටමේ වසම වෙන්නේ LK. E කියන වගන්තිය URL නොදන්නා වෙබ් පිටු සොයා ගැනීමට හිස්තැන භාවිතා කළ හැකිය. පුතේ දුවේ අපි දන්නවා URL නොදන්නා වෙබ් පිටු සොයා ගන්නට සෙවුම් යන්ත්‍ර භාවිතා කරනවා. එකොට මෙන්න මේ E කියන වගන්තියට පිළිතුර තමයි සෙවුම් යන්ත්‍ර. අපි F වගන්තිය බලමු. හිස්තැනක් මඟින් විද්‍යුත් ලිපිනයක පරිශීලක නාමය හා වසම් නාමය වෙන් කරනු ලබයි. දුවේ පුතේ අපි දැනටමත් දන්නවා විද්‍යුත් ලිපිනයක පරිශීලක නාමය හා වසම් නාමය වෙන් කරන්නේ @ සංකේතය. එහෙනම් මෙතෙන්ද පිළිතුර තමයි @ සංකේතය.
අපි දැන් 2020 ප්‍රශ්න පත්‍රය දිහාට හැරෙමු. බහුවර්ණාංක 25. ඒකෙත් අපිට ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. මේ ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපිට ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. මේ ප්‍රකාශ හතරෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. පළවෙනි ප්‍රකාශය අන්තර්ජාලය යනු පරිගණක ජාලවල ජාලයකි. අපි මේක අපේ පාඩමේ මුලදී දීර්ඝව සාකච්ඡා කළා. අන්තර්ජාලය කියන්නේ ජාලවල එකතුවක් කියන එක අපි කතා කළා. ඒ හින්දා මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රකාශය අන්තර්ජාලය මගින් ප්‍රවේශ විය හැකි HTML ලේඛනයකට වෙබ් පිටුවක් යයි කියනු ලැබේ. මේකත් අපි කතා කළා අන්තර්ජාලය මගින් ප්‍රවේශ වෙන්න පුළුවන් ලේඛන වලට අපි HTML ලේඛන වලට අපි වෙබ් පිටු කියනවා කියලා කිව්වා. ඒ හින්දා මේ ප්‍රකාශයත් අපිට සත්‍ය ප්‍රකාශයක් විදිහට තමයි හඳුනගන්න සිද්ධ වෙන්නේ. තුන්වෙනි ප්‍රකාශය. වෙබ් පිටුවක බහුමාධ්‍ය අන්තර්ගතයන් අඩංගු විය හැක. මේක නම් අපි ඉස්සරහ පාඩම් වලදී කතා කරනවා බහුමාධ්‍ය කියන්නේ මොනවද කියලා. සරලවම මම මෙතනදී කියන්න බහුමාධ්‍ය කියලා කියනවා අපි වෙබ් පිටුවල තියෙන පුංචි පුංචි පින්තූර, ඩිජිටල් පින්තූර. එතකොට ඔඩියෝ ක්ලිප්ස් සහ වීඩියෝ ක්ලිප් animation adi deval web pituwaka satahan wenawa kiyala kiyenawa. Ethin me wage deval apita antarjale sarisarana kota web pituwala ona hati dakina puluwan. E hinda apita me prakashaya satya prakashayak widihata salakanna puluwan. Hatarawani prakashaya antarjale ha www yanu ekama deyaki. Mekat api deergha widihata katha kala. අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ජාලවල එකතුවක් කියලා කිව්වා. පරිගණක ජාලවල එකතුවක් කියලා කිව්වා. WW කියන්නේ මොකක්ද කියලා අපි කිව්වා. WW කියලා කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකවල ගබඩා කරලා තියෙන විද්‍යුත් ලේඛනවල එකතුවක්. ඉතින් ඒ හින්දා අපි දන්නවා මේ වෙද්දි අන්තර්ජාලය කියන්නේ එක, WWW කියන්නේ තව එකක්. ඒ හින්දා මේ දෙන්න එක්කෙනේ නොවන බව මේ වෙද්දී අපි අවබෝධ කරගෙන ඉනවා. එහෙනම් අපේ අවසාන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනගන්න පුළුවන්. එහෙනම් 25 වෙනි ප්‍රශ්නයට අදාළව අසත්‍ය ප්‍රකාශය වන්නේ 4 වෙනි ප්‍රකාශය. අපි දැන් බලමු අපේ ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ විවෘතගත ප්‍රශ්න අංක 4 දිහා. මේක පළවෙනි කොටසේ තියෙනවා ප්‍රශ්න අංක 4 රෝමන අංක 1 වලාකුළු පරිගණක cloud computing සේවාවක් SaaS වරහතල සේවාවක් ලෙස මෘදුකාංග software as a service භාවිතා කිරීමේදී ආයතනයකට ලැබෙන වාසි දෙකක් ලියන්න කියලා. ඉතින් මේ වෙදි දන්නවා cloud computing වල අපි සේවා තුනක් කතා කළා. ඒ අතරින් එක සේවාවක් තමයි මේ SaaS කියන්නේ. සේවාවක් ලෙස මෘදුකාංග. මෙන්න මේ මගින් ආයතනයකට ලැබෙන වාසි දෙකක් සටහන් කරන්න කියලා තියෙනවා. අපි බලමු මොනවාද වාසි කියලා. මෘදුකාංග පිරිවැය අපිට අඩු කරගන්න පුළුවන්. පළවෙනි වාසිය තමයි අපිට මෘදුකාංග පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒකම මේ මෘදුකාංග නඩත්තුව පහසුයි. අපේ පරිගණකයේ තියෙන මෘදුකාංග නොවන නිසා අපිට නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකම යාවත්කාලීන, එසැනින් යාවත්කාලීන වෙන මෘදුකාංග අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උනායම කිව්වොත් මෘදුකාංග පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒකම මෘදුකාංග නඩත්තුව පහසු වෙනවා. ඒකම යාවත් කාලීන කරන ලද මෘදුකාංග අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කියන පිළිතුරු තුනෙන් දෙකක් පමණ ඔයාලට ලියන්න කියලා තියෙන්නේ. එතකොට එක පිළිතුරකට එක ලකුණ ගානේ මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක් හිමි වෙනවා. අපිට වගන්ති කීපයක් දීලා තියෙනවා. මේ වගන්ති අතරින් නිවැරදි වගන්ති ඇතුළත් වර්ණය තෝරන්න කියලා තමයි තියෙන්නේ. අපිට වගන්ති තුනක් දීලා තියෙනවා. ඒ අතරින් අපි බලමු පළවෙනි වගන්තිය. ඒ වගන්තිය අදාළ URL නොදන්නා විට ලෝක විසිරි වියමන www හි තොරතුරු සෙවීම සඳහා සෙවුම් යන්ත්‍ර භාවිතා කරනු ලැබේ. අපි මේ ගැන කතා කරා අපේ පාඩම ඇතුලේ. අපිට URL එකක් නොදන්න අවස්ථාවක වෙබ් අඩවියක තොරතුරු අපි සොයන්න search engine එකක සහාය ලබා ගන්නවා කියලා අපි කතා කරා. එතකොට අපිට මේක නිවැරදි වගන්තියක් විදිහට සැලකන්න පුළුවන්. දෙවනි වගන්තිය B වගන්තිය
තැපැල් සේවා දායක අතර පණිවිඩ හෝමාරුව සඳහා SMTP භාවිත කරන ලැබේ. මේ ගැන අපි පාඩමේදී අපි කතා කරා නියමාවලිය අපි පහක් පිළිබඳ හඳුනාගත්තා. ඒ ගැන විස්තරාත්මකව කතා කළා. මේ අතරින් එකක් තමයි SMTP කියන්නේ සරල තැපැල් හෝමාරු නියමාවලිය. අපි මේක පාවිච්චි කරන්නේ විද්‍යුත් තැපැල් හෝමාරු කර ගැනීම සඳහා. එතකොට අපිට මේ වගන්තිය නිවැරදි වගන්තියක් විදිහට සලකන්න පුළුවන්. තුන්වෙනි වගන්තිය. සේවාදායක මගින් වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කරනු ලැබේ. මොන මේ වගන්තියේ නම් අපිට දෝෂයක් තියෙන බව පේනවා. වෙබ් සේවාදායක මගින් වසම් නාම IP ලිපින බවට පත් කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. නමුත් අපි මේ වෙද්දි ඉගෙන ගත්තා වෙබ් සේවාදායකයක් නෙමෙයි වසම් නාම සේවාදායකයක් තමයි අපිට වෙබ් වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කරන්න සහය වෙන්නේ. ඉතින් මේ තුන්වෙනි වගන්තිය අසත්‍ය වගන්තියක් බව අපිට පේනවා. ඒ නිසා සත්‍ය වගන්ති විදිහට අපිට A හා B කියන වගන්ති දෙක හඳුනා ගන්න පුළුවන් වුණා. එතකොට අපි බලමු අපේ පිළිතුරු විහාට. මේ පිළිතුරු අතරින් පළවෙනි පිළිතුර A හා B පමණි කියලා තියෙනවා. ඒ නිසා අපිට මේ 24 වෙනි ප්‍රශ්නයට අදාළව පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට සලකන්න පුළුවන්. අපි ඊළඟ ව්‍යුහගත ප්‍රශ්නයට යොමු වෙමු. ප්‍රශ්න අංක 4ෙම දෙවනි කොටස. මේකේ අපිට දීලා තියෙනවා PCT STE ඌ ලේබල මඟින් දක්වන විස්තර පහත දී ඇති පද ලයිස්තුවේ නිවැරදි පදය හා ගලපා එක් පදයේ අදාළ ලේබලයේ ඉදිරියෙන් ලියා දක්වන්න. ලේබලේ ලියනවා ඊට අදාළ පදය ඊට ඉදිරියෙන් ලියනවා. අපි බලමු මොනවද ලේබල කියලා. P ලේබලයට අදාළව තියෙනවා අන්තර්ජාලය තුළ පවතින පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම. අන්තර්ජාලය තුළ පවතින පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීම. එතකොට Q ලේබලයට අදාළව තියෙනවා එක් පිටුවක් තවත් වෙබ් පිටුවක් හා සම්බන්ධ කිරීම. එක් පිටුවක් තවත් වෙබ් පිටුවකට සම්බන්ධ කිරීම. R ලේබලේ තියෙනවා වසම් නාමයක් IP ලිපිනයකට පරිවර්තනය කිරීම. වසම් නාමයක් IP ලිපිනයකට පරිවර්තනය කිරීම. S ලේබලයට අදාළව සේවා වෙබ් සේවාදායකයක් සහ වෙබ් අතිරේකයක් අතර සන්නිවේදනය සඳහා භාවිතා කෙරේ. වෙබ් සේවාදායකයක් සහ වෙබ් අතිරේකයක් අතර සන්නිවේදනය සඳහා භාවිතා කෙරේ. දැන් අපි බලමු අපිට දීලා තියෙන ලයිස්තුව මොනවද කියලා. FTP IP ලිපිනය page link SMTP DNS URL HTTP අධිසන්ධානය hyperlink. මෙන්න මේ කියන පද අර අපි ඉහතින් සඳහන් කරපු ලේබල් වලට ගැළපෙන පද තෝරලා ඒ ලේබල් එක ඉස්සරහින් ලියන්න ඕනේ තමයි. ඉතින් දැන් බලමු අපි පළවෙනි ලේබලය. P ලේබලයට අදාළව අන්තර්ජාලය තුළ පවතින පරිගණකයක් අනන්‍යව හඳුනා ගන්න. අපි පාවිච්චි කරනවා කියලා කිව්වා IP ලිපිනය. මොන අපේ පළවෙනි ලේබලයට අදාළ පිළිතුර තමයි IP ලිපිනය. දෙවැනි ලේබලය. එක් පිටුවක් තවත් වෙබ් පිටුවකට සම්බන්ධ කිරීම. පිටුවක් තවත් වෙබ් පිටුවකට සම්බන්ධ කිරීම. ඒකට අපි පාවිච්චි කරනවා hyperlink. එතකොට Q වලට අදාළ පිළිතුර තමයි hyperlink. R වසම් නාමයක් IP ලිපිනයකට පරිවර්තනය කිරීම. වසම් නාමයක් IP ලිපිනයකට පරිවර්තනය කිරීම.
මේකට අපි පාවිච්චි කරනවා DNS server. එතකොට පිළිතුර DNS. R ලේබලයට අදාළව DNS කියන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. එතකොට S ලේබලය. වෙබ් සේවා දායකයා සහ වෙබ් අතිරේක්ෂක අතර සංනිවේදනය සඳහා භාවිතා කිරීම. වෙබ් සේවා දායකයා සහ වෙබ් අතිරේක්ෂක අතර සංනිවේදනය සඳහා භාවිතා කිරීම. සංනිවේදනය සඳහා පාවිච්චි කරන්නේ HTTP. නැත්නම් Hypertext Transfer Protocol කියන නියමාවලිය. එතකොට S සඳහා නිවැරදි පිළිතුර වෙන්නේ HTTP.
ආදරණීය දුවේ පුතේ අපි ඔබත් සමග කතා කරා 11 ශ්‍රේණියේ 2 වෙනි පාඩම වෙන අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑන. අපි ඒ පාඩමේ සාරාංශය දැන් බලමු. ඒකාකාර සම්පත් නිශ්චායකය. එහෙම නැතිනම් URL මගින් වෙබ් අඩවි තුල පවතින සම්පත් අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. අන්තර්ජාලයේ ඇති සෑම පරිගණකයක්ම අනන්‍යව හඳුනා ගැනීමට IP ලිපින භාවිත කරනවා. වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා වසම් නාමය අපි කියන ඩොමේන් නේම් භාවිත කරනවා. වසම් නාම සේවා දායකයේ මගින් වසම් නාමය IP ලිපින බවට පරිවර්තනය කරනවා. අන්තර්ජාලයේ මෙහෙයුම් කටයුතු නියමාවලිය මගින් සිදු කරනවා. අන්තර්ජාලයෙන් සැපයන ප්‍රධාන සේවා දෙකක් තමයි ලෝක විසිරි වියමන සහ විද්‍යුත් තැපෑල. වෙබ් පිටු දර්ශනය කිරීමට වෙබ් අතිරික්සු අපි කියන වෙබ් බ්‍රවුසර් භාවිත කරනවා. අන්තර්ජාලයේ තොරතුරු සෙවීමට සෙවුම් යන්ත්‍ර සර්ච් එන්ජින් භාවිත කරනවා. විද්‍යුත් තැපෑල ඊමේල් වේගවත්ම සහ ලාභදායම සංනිවේදන ක්‍රමයයි. ඊමේල් එකක් යැවීමට ඊමේල් ලිපිනයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඊමේල් ලිපිනය අනන්‍යයි. සංනිවේදනය සඳහා ඊමේල් වලට අමතරව ක්ෂණික පණිවිඩ යැවීම, වීඩියෝ සම්මන්ත්‍රණ සහ සමාජීය ජාල යොදා ගන්නවා.
එහෙමනම් දුවේ පුතේ, ලබන සතියේ තවත් මෙවැනි වැඩසටහනකින් හමු වන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.